අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ රුහුණු ගුරු ගෙදර අවකාශයේ පාසල තුලින් ඔබ හමු වෙනවා අකුරැස් අධ්‍යාපන කලාපයේ සිංහල ගුරු උපදේශක HKY කොංගලගේ. අද මා කතා කරන්නේ අපේ රටේ වර්තමාන විශ්වවිද්‍යාල පද්ධතිය ආරම්භ කිරීමෙහි පුරෝගාමියා වූ ශ්‍රීමත් අයිවර්ජෙනික්ස් මහතා පිළිබඳවයි. පේරාදෙනියට මාවත ඔහුගේ චරිතාපදානය. ඒකේ තියෙනවා ලස්සන කියමනක් ඔහුගේ. මා නිරතව සිටි කාර්යව්‍ය වන විශ්වවිද්‍යාලයක් ගොඩනැංවීම කිසියම් අයෙකුට බාර දිය හැකි වටිනාම කාර්යයක් වේ. ඒ නිසා එය මට උදේ 9 සිට සවස 4 දක්වා කළ රැකියාවක් වූයේ නැත. එය ඇතැම් විට සවස 4 සිට රෑ 9 දක්වා වූයේය. තවත් ඇතැම් විටක රෑ 9 සිට පසුවදා උදේ 4 දක්වා ඌයේ. ඉතින් දුවේ පුතේ, ඔහුගේ මේ කියමනින් පෙනෙන්නේ ඔහු තම රාජකාරිය දිවා රැ නොබලා කළ බව නේද? ඔහුට පැවරුණු හැම කාර්යයක්ම නිවරදිව ක්‍රමානුකූලව පිළිවෙලට සිදු කිරීම ඔහුගේ අදිෂ්ඨානය වුණා. ප්‍රමාණවත් චිත්ත ශක්තියත් ප්‍රමාණවත් ප්‍රඥාවත් ප්‍රමාණවත් විශ්වාසයක් තිබේනම් ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කරන්න පුළුවන් බව ඔහු පිළිබඳ තොරතුරු විමසා බැලීමේදී පැහැදිලි වෙනවා. ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය අධ්‍යාපනයේ නිර්මාතෘවරයා ලෙස හඳුන්වන ශ්‍රීමත් අයිවර්ජෙනික්ස් මහතා බ්‍රිතාන්‍ය ජාතිකෙක්. අන්න එතනයි විශේෂත්වය. ඔහුගේ පුරෝගාමිත්වයෙන් 1942 දී කොළඹ පිහිටුවන ලද, පසු 1952 දී පේරාදෙනියට ගෙන යන ලද ලංකා විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද පළමු නූතන විශ්වවිද්‍යාලය වෙනවා. ඒ විතරක් නෙමෙයි, ජෙනික්ස් මහතා තවත් වැදගත් මෙහෙවරක් ඉටු කළා. ඒ තමයි 1948 ලංකාව බ්‍රිතාන්‍ය පාලනයෙන් මිදී නිදහස ලබන විට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මෙරට සම්පාදනය කර දීම. දුවේ පුතේ, බ්‍රිතාන්‍ය ජාතිකයෙක් ලෙස ඉපදී ඔහු මේ රටට කළ සේවය අතිවිශිෂ්ටයි. ඉතින් අපි මුලින්ම ඔහුගේ ළමා කාලය පිළිබඳ තොරතුරු විමසා බලමු. ඔහු ඉපදුනේ 1903 වර්ෂයේ උතුරු එංගලන්තයේ බ්‍රිස්ටල් නුවර. ඔහුගේ පියා වඩු කාර්මිකයෙක්. ළමා වියේදී දිනඳුකමින් පීඩා විඳි ජෙනික්ස් මහතාට අධ්‍යාපනයෙන් ඉහළ නැන්වීමට උපකාරී වුණේ ශිෂ්‍යාධාර. බ්‍රිස්ටල්හි පාසලකට ද්විතීයික අධ්‍යාපනය හදාරන්න එක්වුණු ඔහු පසුව සුප්‍රකට කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ශිෂ්‍යත්වයක් ලැබෙනවා. එහිදී ගණිතය සහ නීති විෂයෙන් ප්‍රථම පන්තියේ සාමාර්ථයක් ලබා ගන්නවා. 1925 වර්ෂයේ සිට එංගලන්තයේ ලීඩ් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පදවියක් දරුව ඔහු 1929 දී කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් බැරිස්ටර් උපාධිය ලබා ගන්නවා. දුවේ පුතේ, මේ කාලේ ලංකාවේ අධ්‍යාපන ශාස්ත්‍රයේ යම් යම් වෙනස්කම් සිදුවන කාල පරිච්ඡේදයක්. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ඉතිහාසයේ නූතන විශ්වවිද්‍යාලයක් පිහිටුවීමේ කටයුත්ත දශක ගණනාවක් තිස්සේ දේශීය විද්වතුන් විසින් කරන ලද උද්ඝෝෂණයක ප්‍රතිඵලයක්. ඒ වගේම 1815 දී ලංකාව බ්‍රිතාන්‍ය යටත්විද පාලනයට නතුවීමෙන් පසු ඉංග්‍රීසි අධ්‍යාපනය ලංකාවේ ප්‍රචලිත වුණා. ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබූ අබේ විද්වතුන් මහා බ්‍රිතාන්‍යයෙන් හා වෙනත් විදේශ රටවලින් උපාධි ලබා ගත් අතර මෙරට විශ්වවිද්‍යාලයක් ආරම්භ කළ යුතුයයි ඔවුන් විසින් ඉල්ලීම් ඉදිරිපත් කළා. විශේෂයෙන්ම ලංකාවේ විශ්වවිද්‍යාලයක් පිහිටුවා ගැනීමේ අරමුණින් 1904 දී ලංකා විශ්වවිද්‍යාල සංගමයේ නමින් සංවිධානයක් පිහිටුවා ගත්තා. අන්නේ සංවිධානයේ සහ උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් වශයෙන් 1921 දී ලංකාව සඳහා උසස් අධ්‍යාපන ආයතනයක් පිහිටුවා දීමට එංගලන්ත රජය කටයුතු කර තිබෙනවා. කොළඹ තර්ස්ටන් පාරේ වර්තමාන මුනිදාස කුමාරතුංග මාවත ගොඩනැගිල්ලක පිහිටවන ලද ලංකා විශ්වවිද්‍යාලීය කොලීජිය ලන්ඩන් විශ්වවිද්‍යාලය යටතේ පැවති අනුබද්ධිත ආයතනයක්. ඉන් ප්‍රදානය කරන උපාධිය ලන්ඩන් විශ්වවිද්‍යාල උපාධිය ලෙස සැලකුවා. ඉන්පසුව දුව පුතේ සාදීන ලංකා විශ්වවිද්‍යාලය ඒකීය වූද නේවාසික වූද ආයතනයක් විය යුතු යන බවට එකඟතාවක් යටත් විදුත පාලනයක් විශ්වවිද්‍යාල ව්‍යාපාරයේ අයත් අතර ඇති කරගත්තා. ඉන් පසුව පැනනැගුණු ප්‍රශ්නය එම ආයතනය පිහිටුවී ඇත්තේ කොතනද යන්න. වාද විවාදවලින් පසු එය මහනුවර ප්‍රදේශයේ පිහිටුවිය යුතුයයි තීරණය කළා. ඒ වගේම මහනුවර ප්‍රදේශයේ කුමන ස්ථානයේද පිහිටුවී ඇත්තේ යන්න සොයා බැලීමේදී පේරාදෙණිය සුදුසු ස්ථානය බව 1938 සැප්තැම්බර් 30 වෙනිදා තීරණය කළා. යෝජිත ලංකා විශ්වවිද්‍යාලයේ පිහිටුවීමේ බාරදූර කාර්යයෙහි වගකීම පැවරිය හැකි අධ්‍යාපනඥයෙකු මහා බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අතරින් සොයා බැලූ එංගලන්ත රජය ලන්ඩන් ආර්ථික විද්‍යා ශාස්ත්‍රාලයෙහි ප්‍රාචාර්ය පදවියක් හොබවෙන් සිටි ශ්‍රීමත් අයිවර් ජෙනික්ස් මහතාය සඳහා තෝරා ගත්තා. ජෙනිස් මහතා එවකට ලංකාවේ පැවති යුනිවර්සිටි කොලීජි ආයතනයේ ප්‍රධානාචාර්ය ලෙස පත්කළ බ්‍රිතාන්‍ය රජය එය ස්වාධීන විශ්වවිද්‍යාලයක් බවට පරිවර්තනය කිරීමේ බාරදූර කාර්යය එතුමාට පැවරුවා. නමුත් 1940 දෙවන ලෝක සංග්‍රාමයේ ඇරඹීම නිසා ලංකා විශ්වවිද්‍යාලය පිහිටුවීමේ කාර්යයට යම් යම් බාධා ඇති වුණා. එම සුවිශේෂී බාරදූර කාර්යය බාර වූ ජෙනික්ස් මහතාට එදා තිබූ ප්‍රධාන ගමනාගමන මාර්ගය වූ නැව් මගින් ලංකාවට එන්න වසරක් පමණ කාලය ගත වී තිබෙනවා. ඒ අතරතුර රජය විසින් යෝජිත විශ්වවිද්‍යාල භූමිය වූ පේරාදෙණිය වතුආයේ විශ්වවිද්‍යාල ගොඩනැගිලි ස්ථාපනය කළ යුතු ආකාරය සඳහා බිම්සලක්ස්මක් සම්පාදනය කිරීමේ කාර්යය එංගලන්තයේ සිටි විශිෂ්ට වාස්තු විද්‍යාඥයෙකු පැට්‍රික් ඇබ්‍රකොම්බි මහතා වෙත පවරා තිබුණා. කෙසේ හෝ 1941 වර්ෂයේ මාර්තු මාස අගභාගයේදී අයිවර් ජෙනික්ස් මහතා ලංකාවට පැමිණිය. ලක්දිවට පැමිණි ජෙනික්ස් මහතා යුනිවර්සිටි කොලීජියේ ප්‍රධානාචාර්ය පදවිය භාරගෙන එහි කටයුතු කරමින් තමන් වෙත පැවරී තිබුණු විශ්වවිද්‍යාලයේ පිහිටුවීමේ කාර්යයට ලිපිගනු පරීක්ෂා කළා. අප්‍රේල් මාසයේ මුල් සතියේ ලැබුණු මහසිකුරාදා නිවාඩු දිනේ ඔහු පේරාදෙණියට යනවා. තමා පිහිටවන නව විශ්වවිද්‍යාලයේ කොතැනක විය යුතුද යන සොයා බැලීම සඳහා ඔහුගේ චරිතාපදානයේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා. පරණ ගලහපාර දිගේ රියපදවගෙන ගිය මම උස් තැනිතලා වෙත පැමිණියෙමි. රියෙන් බැස වැඩමින් තිබූ කැලෑව මැදින් ඉහළට නැගුණු මම එහි වූ ගස් කොටසක හිඳගෙන ශ්‍රීමත් පැට්‍රික් ඇවර්ඩ් ක්‍රොම්බි මහතා විසින් සැලසුම් කළ භූමි සිතියම දිගහැර ගත්තෙමි. යෝජනා ක්‍රමේ උත්කෘෂ්ටාලංකාරය මා ඉදිරියේ මැවී පෙනෙන්නට ඌයේ එවිටය. ඒ ගැන කිසිදු සැකයක් නැත. මේ ශ්‍රේෂ්ඨ විශ්වවිද්‍යාලයක් වනවා ඇත. පේරාදෙණිය සරසවි භූමිය ලෝකයේ විශිෂ්ටතම සරසවි නිකේතනයක් බවට පත්කිරීම සඳහා අයිවර් ජෙනිස් මහතා මහත් කැපවීමෙන් කටයුතු කර ඇති ආකාරයෙන් පැහැදිලි වෙනවා. ඉතින් දුවේ පුතේ, මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඒ භූමි අලංකරණය, ඒ සුන්දරත්වය ගැන කතා කරද්දී අපිට මතක් වෙන්නේ WD අමරදේවයන් මහතා ගායනා කරන ලස්සන ගීතය.
ඥානෙ කඳු බුදුන සිසාරා පවනක් වී එනම් ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ කුසුමක් වී ඉන්නම් කුසුමක් වී ඉන්නම් සරසවි පායේ මල් කැට යම් සෙවනේ සිරි පොද වැසසේ නැගුණු සතුටු රළ මිරිඟු සයුර විනි අතීතයේ මිරිඟු සයුර විනි අතීතයේ හන්තානේ කඳු මුදුන සිසාරා පවනක් වී එන්නම් ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ කුසුමක් වී ඉන්නම් කුසුමක් වී ඉන්නම් මහවැලි ගං ඉවුරේ අත්තටු සිඳගත් විහඟ විලාසෙන් අපේ පැතුම් ඉකි බිඳිනු ඇසේ අපේ පැතුම් ඉකි බිඳිනු ඇසේ අන්තානි කඳු මුදුන සිසාරා පවනක් වී එනම් ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ කුසුමක් වී ඉන්නම් කුසුමක් වී ඉන්නම්
ඒ වගේම මෙහි ගොඩනැගිලි සැලසුම් කිරීම සඳහා විශ්වවිද්‍යාල වාස්තු විද්‍යාඥ පදවියක් ඇති කරලා අතිදක්ෂ ශ්‍රී ලාංකීය වාස්තු විද්‍යාඥයෙකු ෂර්ලිද අල්විස් මහතා පත් කරනු ලැබුවා. දේශීය අනන්‍යතාවය අගෙමින් ශ්‍රී ලාංකික වාස්තු විද්‍යාඥයෙකුට එම කාර්යය පැවරීමද ශ්‍රී ලංකාව කෙරෙහි උතුල තිබූ විශ්වාසය, ගෞරවය හා පිළිගැනීම කැපිපෙනුයි. ඒ අනුව අද වන විට චිරාගත සිංහල ගෘහ නිර්මාණ ශිල්පෙහි විවිධාංග පේරාදෙණිය සරසවිය පුරා පැතිරී තිබෙනවා. ඒ වගේම 1940 දශකයේදී ආරම්භී 1950 දශකයේදී නිමා වූ එම ගොඩනැගිලි දේශීය වාස්තු විද්‍යාත්මක අනන්‍යතාවයේ ලොවට හඬගා කියන සිහිවටන ලෙස ඉතිහාසයට එක් වී තිබෙනවා. අලංකාර ගොඩනැගිලි මෙන්ම වසරේ කලින් කල සුපුෂ්ිත වනතුරුලතා රෝපණය කර කලාත්මක පරිසරයක්ද නිර්මාණය කිරීමට ඔහු වෙහෙසගත්තා. දිවාරෑ නොබලා විශ්වවිද්‍යාලයේ අලංකාර ගොඩනැගිලි කලාත්මක පරිසරයෙන්ද සකස් කළ ඔහු එහි පරිපාලන ව්‍යුහයද ක්‍රමානුකූලව සකස් කිරීමට කටයුතු කරා. විශේෂයෙන්ම ශාස්ත්‍රපීඨය, විද්‍යාපීඨය, ඉංජිනේරු පීඨය වැනි පීඨවලට බෙදා වෙන් කරා. ආචාර්ය මණ්ඩලය බඳවා ගැනීම, ශිෂ්‍යයන් බඳවා ගැනීම, ප්‍රවේශ විභාග පැවැත්වීම, උපාධි පාඨමාලා සැකසීම ආදී දහසකුත් දේ ඔහු විසින් සිදු කළා. ස්වාධීන විශ්වවිද්‍යාලය සඳහා නීති සම්පාදනය කිරීමෙන් පසු 1941 ජූලි 1 දින එවකට යුනිවර්සිටි කොලීජි ආයතනයේ කාර්යාලයේ පිහිටුවා තිබූ කොලෙජ් හවුස් නම් ගොඩනැගිල්ලේ ඉහළ මාලෙහි කොටිගසක ස්වාධීන ලංකා විශ්වවිද්‍යාල දඩය ජෙනික්ස් මහතා විසින් නැන්වීමේ ලංකා විශ්වවිද්‍යාලයේ පිහිටුවීමේ සිද්ධිය සංකේතවත්ම සිදු වුණා. මේ ආකාරයට විශ්වවිද්‍යාලයේ කටයුතු මනාව පවත්වාගෙන යන අතර යෝජිත පරිදි පේරාදෙණිය ඉදිමෙමින් පැවතිනව ගොඩනැගිල්ල වෙත ගෙන යාමට සැලසුම් කළා. ඒ වගේම පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලයේ නේවාසික විශ්වවිද්‍යාලයක් යුතුයයි තීරණය වී තිබු නිසා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 500කට පමණ සරිලන නේවාසිකාගාරයේ ඉදිකිරීමද කටයුතු කළා. ඒ වගේම ජාතික සම්ප්‍රදායට ගෞරව කරමින් සංගමිත්තා ශාලාව නමින් කාන්තා නේවාසිකාගාරයක්ද පිරිමි නේවාසිකාගාරය යුනිවර්සිටි කොලේජයේ පළමු ප්‍රධානාචාර්ය රොබර්ට් මාක්ස් විසිහි කිරීම සඳහා මාස් ශාලාව ලෙස නම් කර තිබෙනවා. 20 සියවසේ නිදහස් අරගලයේ පුරෝගාමීන් සිහිපත් කරමි. ජයතික ශාලාව, අරුණාචලම් ශාලාව, රාමනාදන් ශාලාව, ජේම්ස් පීරිස් ශාලාව ලෙස නම් කර තිබෙනවා. ඒ විතරක් නෙමෙයි, චිත්‍ර ප්‍රදර්ශනාගාරයක්, පුස්තකාලයක්, ඒ වගේ විශාල කර්තව්‍යයක් මෙතුමා විසින් විශ්වවිද්‍යාලය නිර්මාණය කිරීමේදී සිදු කළා. ආදරණීය දුවේ පුතේ, මම ආරම්භයේ කිව්වා ඔහුගේ මෙහෙවර විශ්වවිද්‍යාලයට විතරක් සීමා වෙන්නේ නැහැ. 1948 දී ලංකාව නිදහස ලබන අවස්ථාවේ ඒ නිදහස් රාජ්‍යය සඳහා ආණ්ඩුකම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ කාර්යය බ්‍රිතාන්‍ය රජයේ මෙන්ම ශ්‍රී ලාංකික දේශපාලන නායකයන්ගේ එකතාවෙන්ද අයිව ජෙනිස් මහතා මැනවින් ඉටු කළා. 1948 නිදහස ලැබූ දා සිට 1972 නව ජනරජ ව්‍යවස්ථාව ස්ථාපනය වනතෙක් මෙරට ක්‍රියාත්මක වූයේ ජෙනිස් මහතා විසින් සකස් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඔහුගේම දක්ෂතාවයේ හඳුනාගත් නව නිදහස් රාජ්‍ය කිහිපයක එනම් පකිස්තානයේ, ගානාව, ගයානාව, නේපාලේ, මාලදිවයින ආදී රාජ්‍යයන්හි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය වූයේද ඔහුගේ උපදෙස් මතයි. ඔහු කාර්යබහුල ජීවිතයක් ගත කළත් සිය දැනුම ලෝකයා වෙත ප්‍රදානය කිරීම සඳහා ග්‍රන්ථ රාශියක් ලියන්නට අමතක කරේ නැහැ. ඔහුගේ ග්‍රන්ථ අතර නීතිය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, කැබිනට් රාජ්‍යපාලනය, පාර්ලිමේන්තුව, ආසියාවේ පොදු රාජ්‍ය මණ්ඩලය, ජාතිකවාදයේ යටච්චිතවාදය හා මධ්‍යස්ථවාදය, පොදු රාජ්‍ය මණ්ඩලයේ ව්‍යවස්ථා නීති, ස්වයන් පාලනයට ප්‍රවේශ කියන ග්‍රන්ථ නිර්මාණය කිරීම ඔහු විසින් සිදු කළා. 1941 ලංකාවට පැමිණි මොහු මෙරට විශ්වවිද්‍යාලයක් ගොඩනගා දී වසර 5කින් ආපසු එංගලන්තයට යෑමේ අදහසින් තමයි පැමිණි. නමුත් 1955 වනතෙක්ම වසර 15ක් මෙහි රැඳී සිටි බව සඳහන් වෙනවා. නැවත ඔහු එංගලන්තයට ගිය පසු ක්‍රේම්බ්‍රිජ් සරසවියේ උපකුලපති තනතුර, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ නයිට් පදවිය, රැජිනගේ නීතිඥ පදවිය ආදී ගෞරවනීය තනතුරු පදවි සම්මාන රාශියක් ලැබුවා. මේ මහා ශ්‍රේෂ්ඨ චරිතය බොහෝ කටයුතු ඉටු කර තිබුණත් තමා අතින් ඉටු වූ විශිෂ්ටතම මෙහෙවර පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලයේ පිහිටීම බව පේරාදෙණියට මාවතනම් චරිතාපදානේ තවදුරටත් ඔහු ලියා තිබෙනවා. ඔහු මිය යන විට මේ චරිතාපදානේ අමුද්‍රිතව තිබූ බව සඳහන් වෙනවා. මේ මුද්‍රණය කළා තියෙන්නේ 2005 වසරේදී. එතුමාගේ මේ විශිෂ්ට මෙහෙවර සාකච්ඡාවට බඳුන් කරන මෙම ලිපිය සම්පාදනය කර තියෙන්නේ දුවේ පුතේ මහාචාර්ය KNO ධර්මදාස මහතා. ඉතින් මේ ලිපිය කියවද්දී එතුමා බ්‍රිතාන්‍ය ජාතිකයෙක් වුවත් අපේ රටට මේ කර ඇති ශ්‍රේෂ්ඨ මෙහෙය කිසිදා අමතක වන්නේ නැහැ. ඉතින් දුවේ පුතේ ඔබටත් මේ පේරාදෙණිය සරසවි පිම්බිමේ පහස විඳින්න අවස්ථාව තියෙනවා. ඒ සඳහා යන පළමු පීවර තමයි සාපෙළ විභාගය. ඒ සඳහා දැඩි අදිෂ්ඨානයෙන් යුතුව කටයුතු කරන්න. ඔබෙන් සමුගන්නා මම අකුරැස් අධ්‍යාපන කලාපයේ සිංහල ගුරු උපදේශක HKY කොංග.
ගුරු ගෙදර සම්බන්ධව ඔබට මතුවන ගැටලු සහ ඔබේ අදහස් පළ කිරීමට දැන් SMS සේවාවක් සක්‍රියයි. සිංහල විෂයට අදාළ පාඩම පිළිබඳව ඔබට ගැටලුවක් ඇති වෙලා තියෙනවා නම් SIN හිස්තැනක් Q හිස්තැනක් ඔබේ ප්‍රශ්නය පැහැදිලිව සහ සරලව ඉංග්‍රීසි අකුරෙන් වෙනත් ආකාරයකින් කියන්නේ නම් සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ්. සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ් වලින් ලියා 0.7.4881 0 7 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 ඉදිරිපත් කරන්න තිබේ නම් ඔබ කළ යුත්තේ ඉහත Q අක්ෂරය වෙනුවට C අක්ෂරය යෙදීමයි.
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පූජ්‍ය අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර